ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා. නායපත්‍ය විෂයාංක 102 වරදකරුවන් බාර දීමේ පනත යටතේ මන්ත්‍රීමා ඉදගන්න.
වෙදිකන් දෙන්න.
වාඩි වෙන්න. වාඩි. වරදකරුවන් බාර දීමේ පනත යටතේ නියමයේ අනුමත කිරීමට දෙවැනි එක නායර සහනදායක ආඥා පරිදාතේ නියෝග අනුමත කිරීමට අද දින සලකා බැලීම නියමිත නායපත්‍රයේ විෂයාංක 1 සඳහන් වරදකරුවන් බාරජමේ පරිත්‍යාගයේ නියමිය 2018 ඔක්තෝබර 25 වෙනි දින පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලදුව 2019 ජනවාරි 11 වෙනි දින නයිතේ කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආශික අධීක්ෂණ කාර්ක සභාවේදී සලකා බලා ඒ සම්බන්ධව එහි කාර්ක සභාවේ වාර්තාව 2019 ජනවාරි 20 වෙනි දින පාර්ලිමේන්තු ඉදිරිපත් කළ බවත් නාය පත්‍රයේ විෂයාංක 2 ලෙස සඳහන් නාය සහනදායක ආඥා පනත යටතේ නියෝග 2019 ජනවාරි 20 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2019 පෙබරවාරි 5 වෙනි දින නෛතික කටයුතු දූෂණ විරෝධී අමාත්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී සලකා බලා ඒ සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව 2019 පෙබරවාරි 6 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව දැනුම් දීමට කැමැත් වෙමි. ගරු සභානායකතුමා
ඉම්බු වයිට් 1 and 2 සර්
ඇග්‍රීඩ්
අයි
ගරු අජි ගරු අජි පෙරමැතිතුමා වි ගොනිද මේන්
ගරු කතානායකතුමනි
දැන් අපි ප්‍රධාන කටයුතු වල යනවා. දැන් ඔබතුමා අවස්ථාව දුන්නානේ. නෑ
විවාදයේ මම කතා වෙපස්ස
කියනවා. විවාදයේ කතා කරන්න
ගරු කතානායකතුමනි වරදකරුවන් බාර දීමේ පනත යටතේ නියමයේ
0.95%
වරදකරුවන් බාර දීමේ පනතේ දෙවන වගන්ති යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලද
2018
ඔක්තෝබර් මාස 2 දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරු ලද 2018-10-25 දින ලද නියමයත් ඒ වගේම ණය සහනදායක ආඥා පනත යටතේ 81 අධිකාරිය යටතේ 63 වන වගන්තිය සමග කිවිය යුතු ඒ පනතේ 6 වන සහ 10 වන වගන්ති ප්‍රකාරව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019-1-3 දින 21.4 ඇලේරක් 31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරණ ලැබූ 2019-1-22 දින දරන නියෝග අනුමත කිරීම සඳහා ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. මෙම යෝජනා අතරින් ගරු කතානායකතුමනි පළවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ තායිලන්ත රජය අතර දඬුවම් නියම වූ තැනැත්තන් බාර දීම සඳහා ගිවිසුම්. දැන් මේදී සිද්ධ වෙන්නේ දඬන නියම තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය හා තායිලන්ත රජය අතර එකකතා ගිවිසුමක් සඳහා අනුමැතිය ලැබුණා 2017 10 මාසේ 25 වෙනිදා. ඉන්පසුව ඒ යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2017-11-7 වෙනිදා ඒ සඳහා අනුමැතිය ලැබුණා. ඉන්පස්සේ ඒ පිළිබඳව 2018-7 වෙනි මාසයේ 12 වෙනිදා තායිලන්තයේදී ශ්‍රී ලංකාවෙම ගිවිසුමට අත්සන් කළා. දැන් මේ අනුව එක් රටක දඬුවම් නියම වූ තැනැත්තෙකුට ඔවුන්ගේ සිරදඬුවම් විඳීම පිණිස තම මව් රටට බාර දීමට ඉඩ සැලසෙනවා. ඒ කියන්නේ ගරු කතානායකතුමනි ශ්‍රී ලාංකිකයෙක් තායිලන්තයට ගිහිල්ලා වරදක් කළොත් තායිලන්තයේ අධිකරණයකින් දඬුවම් කළොත් ඒ දඬුවම ඒ සිරදඬුවම තායිලන්තයේ විඳිනවා වෙනුවට ශ්‍රී ලංකාවේදී විඳීමට පුළුවන්. ඒ වගේම තායිලන්ත ජාතිකයෙක් ලංකාවේ වරදක් කරොත් ඒ සිරකරුවාව තායිලන්තයට යවන්න පුළුවන් තායිලන්තයේ සිරගෙදරකදී ඒ දඬුවම විඳීම සඳහා. මෙය සාමාන්‍ය ලෝකයේ පිළිගත් සම්ප්‍රදායක්. ඒ හා සම්බන්ධව තායිලන්තය සමග ඇතුළත් කරගත් ගිවිසුම ප්‍රකාරව ඉදිරියට යාමයි සිදුවන්නේ. ඒ සඳහා මෙම සභාවේ අනුමැතිය පතන ගරු කතානායකතුමනි ඊළඟ රෙගුලාසිය තමයි ණය සහනදායක මණ්ඩලය. ණය සහනදායක මණ්ඩලය කියලා කියන්නේ ණයෙන් විපතටපත් වෙච්ච තැනැත්තන්ට සාධාරණව එම ණය ගෙවීම සඳහා අවකාශ ලබා දීම. ණය සහන මණ්ඩලයේ පරාසයට රජයේ අනුමත බැංකු සහ ණය දෙන ආයතන වැටෙන්නේ නැහැ. පුද්ගලයන් අතර ඇතිවෙන උගස් ගිවිසුම් ඒ වගේම පොරොන්දු සින්නක්කර කියලා කියන කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුම් වැනි අර බැංකු නොවන ආයතන තමයි මෙම වලින් ලබාගත් ණය වලින් තමයි මෙම ආයතනයේ සහන ලබා ගන්න පුළුවන්. දැන් බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශ වගේම නාගරික ප්‍රදේශවලත් මෙම උගස් දේපල උගස් කොට පවු පුද්ගලයන්ට දේපල උගස් කොට ණය ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒවායේදී විශාල අහිතකර අධික පොලි අනුපාතිකයන් සඳහන් වෙනවා. අහිතකර කොන්දේසි සඳහන් වෙනවා. ඒ වගේම සින්නක්කර පැවරීම් කොට නැවත බේරා ගැනීම සඳහා කොන්දේසි ඇතුළත් කරලා පොරොන්දු සින්නක්කර කියලා භාවිතයේදී හඳුන්වන ක්‍රමවේදයකටත් දේපල උගස් තැවීම සිද්ධ වෙනවා. මේවායෙන් විපතට පත්වන ඒ ණයගත් පුද්ගලයන් අසරණතාවයට පත්වෙලා ගිනි පොලි ගෙවා ගත නොහැකිව විපතට පත්වන විට ඒ සඳහා සහන ලබා දීමට තමයි ණය සහනදායක මණ්ඩලය මීට අවුරුදු 60කට පමණ කලින් ආරම්භ කළේ. අදටත් මේ ණය සහනදායක මණ්ඩලය වලංගුයි. අදටත් එය යථාර්ථව ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඕනම පුරවැසියෙකුට ණය සහනදායක මණ්ඩලය වෙත ගිහිල්ලා ඒ ණය සහනදායක මණ්ඩලය වෙත අයදුම් පතක් ඉදිරිපත් කරලා නීතිඥවරයෙකු නැතුව උනත් ඉදිරිපත් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් නීතිඥවරුගේ සහාය ගන්නත් පුළුවන්. එවිට එවැනි අයදුම් පතක් ලැබිලා ඒ අයදුම් පත ලියාපදිංචි කළ විට දිසා අධිකරණයක ඇති බලය එම ප්‍රශ්නය පිළිබඳව ණය සහනදායක මණ්ඩලයට ලැබෙනවා. ඒ වගේම එවැනි අයදුම් පතක් ඉදිරිපත් කළ විට දිසා අධිකරණයකට එම ප්‍රශ්නය පිළිබඳව එම ණය මුදල් අය කර ගැනීම පිළිබඳව හෝ එම දේපළ ලබා ගැනීම පිළිබඳව නඩුවක් විභාග කිරීමට අයිතියක් ඇත්තෙත් නැහැ. එනු විශාල බලයක් තිබෙනවා ණය පිළිබඳව ඒ ණය වීමට ලක් වූ ණයකරුට සහනය ලබා දීම සඳහා. මෙහිදී හුඟක් වෙලාවට ඒ පොලි කපා දැමීම වාරික වලින් මුදල් ගෙවීමට සැලැස්වීම සිද්ධ වෙනවා. මෙය දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඇති කළ ආයතනයක්. මෙය අසරණ වූ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඇති කළ ආයතනයක්. මෙය ගිනි පොලි කරුවන්ගෙන් මහජනතාව පීඩාවට පත්කිරීම සඳහා ඇති කළ ආයතනයක්. එනිසා මේ ආයතනය අදරත් වලංගුයි. මේ ආයතනය ආරක්ෂා කොට පෝෂණය කොට ශක්තිමත් කොට පවත්වාගෙන යාම රජයේ වගකීමක් වෙනවා. මෙම ණයසහන මණ්ඩලයේ සමාජිකයන් වශයෙන් කටයුතු කරන තැනැත්තන් පිළිබඳව ඒ පනතේ සූසුකම් සඳහන් වෙනවා. ඒ පිළිබඳව නීතිය පිළිබඳව බොහොම පළපුරුද්ද තිබෙන රාජ්‍ය පාලනය පිළිබඳ පළපුරුද්ද තිබෙන තැනැත්තන් තමයි පත් කරන්නේ. ඔවුන්ට ගෙවන දීමනාවන් පිළිබඳව අවසාන වතාවට ප්‍රතිශෝධනය කළේ 2011 වසරේ. ඒ කියන්නේ අවුරුදු 6ක් ඉක්ම වෙලා. ඒ අවුරුදු 6ක කාලය තුල විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් ජීවන වියදම් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා කාර්යක්ෂමව ණය සහනදායක මණ්ඩලයේ සමාජිකයන් කටයුතු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වන ආකාරයට ඔවුන්ට ගැළපෙන ආකාරයට අදාළ මුදල් සංශෝධනය කිරීම තමයි අද මේ රෙගුලාසිය මගින් සිද්ධවන්නේ. ඒ සඳහායි පාර්ලිමේන්තුවේ අනුමැතිය පතන්නේ. ණය සහනදායක මණ්ඩලයේ හෝ ශාඛා මණ්ඩලයක රැස්වීම් පැමිණීම වෙනුවෙන් ගෙවන ලද දීමනාව කලින් සභාපතිවරයාට තිබුණේ රුපියල් 1500යි සාමාජිකයෙකුට තිබුණේ සැසිවාරයකට රුපියල් 1000යි. දැන් සභාපතිවරයාගේ සැසිවාරයක් සඳහා වූ දීමනාව රුපියල් 5000ක් වශයෙන්ද සාමාජිකයෙකුගේ සැසිවාරයක් සඳහා වූ දීමනාව රුපියල් 3000ක් වශයෙන්ද වැඩි කළා තියෙනවා. මේක සැලකිය යුතු මුදලක්. මොකද ධෛර්යමත් කළ යුතුයි මේ සඳහා සාමාජිකයන්ගේ පැමිණීම. අද කාලේ ප්‍රවාහන වියදම අනුව බලනකොට මේ ඉතා වැදගත්. ඒ වගේම රැස්වීම පැමිණීම සඳහා මෝටර් වාහනයක් භාවිතා කරන අවස්ථාවකදී එක් රැස්වීම සඳහා වියදම කලින් තිබුණේ මණ්ඩලයේ සභාපතිවරයාට රුපියල් 750යි සාමාජිකයෙකුට 500ක් වශයෙන්. නව සංශෝධනය යටතේ සභාපතිවරයාට රුපියල් 2000ක්ද සාමාජිකයෙකුට රුපියල් 1000ක්ද වශයෙන් වැඩි කළා තිබෙනවා. ඒ වගේම සංයුක්ත දීමනාව නිවසින් බැහැර සැසිවාරවලට සහභාගී වීම වෙනුවෙන් අංක 1 අංක 6 ඇලිරක් 2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 12 වන වගන්තිය අනුව සභාපතිවරයාට සහ සාමාජිකයන්ට රුපියල් 500ක් බැගින් ඒකාබද්ධ දීමනාවක් ගෙවුවා. දැන් යෝජනා කරලා තිබෙනවා එම නිවසින් බැහැර සැසිවාරවලට සහභාගී වෙනුවෙන් අංක 6 ඇලිරක් 2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 12 වන වගන්තිය අනුව සභාපතිවරයාට සහ සාමාජිකයන්ට ඒ රුපියල් 500ක් බැගින් ගෙවීම වූ ඒකාබද්ධ දීමනාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන. ඒ අනුව දරු කතානායකතුමනි ණය සහනදායක මණ්ඩලයේ සමාජිකයන් වශයෙන් කටයුතු කරන ඒ සමාජිකයන්ට ඔවුන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට ඒ වගේම එහි සමාජිකයන් වශයෙන් කටයුතු කරන කටයුතු කිරීම ධෛර්යමත් කිරීමටත් ප්‍රමාණවත් තරම් මුදලක් මෙමගින් යෝජනා කළා තිබෙනවා. ඒ අනුව මෙම සභාව පූර්ණ එකඟතාවයක් මෙම කාරණය සම්බන්ධයෙන් දෙයි කියලා අපේක්ෂා කරනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම අද මේ සභාවේ ප්‍රශ්න අතරදී ඉතා වැදගත් කරුණක් මතු කළා විපක්ෂ නායකතුමා. ඒ තමයි උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳ ප්‍රශ්නේ. නිරෝෂන් පෙරේරා රාජ්‍යමතුමා ඉතාම පැහැදිලිව මැනවින් සඳහන් කළා, ඒ පහුගිය රජ යටතේ කිසිම සැලැස්මක් නොමැතිව, අරමුණක් නොමැතිව, එක් එක් උපාධිධාරීන්ගේ දක්ෂතා සැලකිලට නොගෙන, පුහුණු වීමක් නොමැතිව ඔවුන්ව සංවර්ධනධාරීන් වශයෙන් අනුයුක්ත කිරීම නිසා එම නිලධාරීන්ට ඇති වුණු තත්ත්වය, රාජ්‍ය සේවයට ඇති වුණු අහිතකර බලපෑම, ඒ පිළිබඳව විගණකාධිපතිතුමාගේ වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළා. ඒක තමයි යථාර්ථය. ඒ වගේම අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ උපාධිධාරීන් දහස් ගණනකට රැකියා දීමට කටයුතු කළා තිබෙනවා. මෙම සංවර්ධනධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාදාමය කිසිසේත්ම දේශපාලනීකරණය විය යුතු නැහැ. මෙම සංවර්ධනධාරීන් හා සම්බන්ධ ක්‍රියාදාමය නිර්දේශපාලනික විය යුතුමයි. මීට කලින් 5000කට ආසන්න ප්‍රමාණයක් බඳවාගත්ත. එසේ බඳවාගත්තේ පක්ෂපාත ભેදයක් නැතුව අයදුම්කරුවන් අයදුම්පත් කැඳවල. ඒ වගේම සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙක් විසින්ම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මේ ඉහළ පෙළේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සමාජිකත්වයෙන් යුතු සමුක පරීක්ෂණ කමිටු හමුවට ඔවුන්ව කැඳවල ඔවුන්ට ලකුණු දීලා ඒ උපරිම ලකුණු අනුව තමයි ඒ බඳවා ගැනීම කළේ. මේ කිසිම බඳවා ගැනීමක්ෙදී කිසිම ආකාරයකට එක්සත් ජාතික පාක්ෂිකයෙකුට අයුතු ලෙස ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම කිසිම වෙලාවක අපි ඒ විදිහේ මේ පක්ෂපාත අනුව මේ උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා කටයුතු කරන්නෙත් නැහැ. එහෙම කළ යුතුත් නැහැ. ඒ වගේම අපි අභියෝග කරන මොනවා හරි ආකාරයකින් එහෙම සංවර්ධනධාරීන් රැකියා ලබා දීමේදී දේශපාලනික පදනමක් මත කටයුතු කරලා තියෙනවා කියලා ඔප්පු කරනවා නම් සාක්ෂියක් ගන්න. අතවසේ මේක අභියෝග කරන්නේ මේ රටේ සියලුම දිසාපතිවරුන්. ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන්. මොකද මේ ක්‍රියාදාමයට කිසිම සම්බන්ධයක්, කිසිම බලපෑමක් අල්ප මාත්‍රයකවත් අපි කළේ නැහැ. දැන් ඒක තමයි යථාර්ථය. එහෙම නැතුව තිබේදී සම්පූර්ණ ව්‍යාජ චිත්‍රයක් මවල එක්සත් ජාතික පාක්ෂිකයන් මේව ලබා දෙනවා කියලා කියන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයි. පදනම් විරහිත ප්‍රකාශයක්.
හොඳයි, මොහොතේ ගාලෝ
මම්තුමා. ඒ වගේම කතානායකතුමනි, අවසාන වශයෙන් උතුමට කියන්න ඕනේ, ඒ වගේම ඉතිරිපත් වී දැන් අපි දන්නවා තවත් උපාධිධාරී විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රජයේ සේවෙත් යම් පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඉතිරිපත් වී නිරෝෂි පෙරම අමතුමා සඳහන් කරපු ආකාරයට 20,000ක් උපාධිධාරීන්ට තමන්ගේ දක්ෂතාවය අනුව සුදුසුකම අනුව නිසි ක්‍රමවේදයකින් උපාධියට ගැළපෙන ආකාරයට රජයේ රැකියා ලබා දීමට රජයේ කටයුතු කරනවා කියන කාරණය වගකීමෙන් අපි කියන්න ඕනේ. කිසිම ආකාරයක පක්ෂ දේශපාලනය බලන්නේ නැහැ, සුදුසුකමයි බලන්නේ.
ගයිබ මොහොතේ ඊළඟට ගරුව කියන්න ගරුව මන්තුමා.
අර කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නයි ඉස්සෙල්ල ඉදිරිපත් වුණේ. ඔබතුමාගෙන් සඳහන් වුණා මේ පනත් කෙටුම් පත්ත ආංශික කාරක සභාවේ අනුමැතියට ලක් වී තිබෙනවා
කියලා.
ඔබතුමා දන්නවා අපි කීප අවස්ථාවකදීම සාකච්ඡා කළා මේ සභාව තුලත් පක්ෂනායක රැස්වීමෙත් ඒ ආංශික කාරක සභාවන්හි කාර්යභාරයේ තියෙන යම්කිසි විකෘතියක් ගැන. මම ඉල්ලීමක් කරනවා ආංශික කාරක සභාවන් හා සමගාමීව තේරීම් කාරක සභාවනුත් දැනට ක්‍රියාත්මක වෙන වීම ආරම්භ කොට තිබෙන නිසා ඒ පනත් මේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවට අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ අනුමැතියටත් ඉදිරිපත් කරන්න කියලා ගරු කතානායකතුමනි. මොකද ආංශික කාරක සභාවේ ක්‍රියාකාරීත්වය හා භූමිකාව පිළිබඳව දැනටම අපි යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තිබෙන නිසා ඒ ඉල්ලීම කරන්නයි මම ඔබතුමාගෙන්
ඒක මගේ දැනේ. අපි පක්ෂ නායක රැස්වීමේ කතා කරලා ගන්න පුළුවන්. ඒක ගන්න ගරු පැජි පෙරමෙත්තම
ගරු කතානායකතුමනි, මෙම කාරණය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව 2019/05 වෙනිදා සලකා බලා මෙය අනුමත කරලා තිබෙනවා. දැනට තියෙන ස්ථාවර නියෝග අනුව පනත් කැටුම් පතක හෝ රෙගුලාසියක සුදුසු ස්වභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ බලය තිබෙන්නේ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාව. ඒ වගේ එක තමයි අපි මේ විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ශක්තිමත් කිරීම සඳහා ගොඩනගලද ක්‍රමවේදය. නමුත් අර උපදේශක කාරක සභා අවස්ථාව තියෙනෝනේ දුක්ගැනවිලි අහන්න මේ අවශ්‍ය නිසා ඒ සඳහා අවකාශ ලබා දීලා තියෙනවා. දැන් ඒ උපදේශකාරක සභාව සීමිත විෂය පරාසයක් තියෙන්නේ, ආංශික අධීක්ෂණකාරක සභාව සීමිත විෂය පරාසයක් තියෙන. මේ දෙක කලවම් කරගත්තොත් මේ 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 දැනට තියෙන ස්ථාවර නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද අලුත් ස්ථාවර නියෝග පද්ධතිය අනුව මේ වෙනස ඇති කළා
තිබෙනවා. අපි ඒක අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. බොහොම ස්තුතියි ඊළඟට ගරු ડોક્ટર සරත් අම්ලුගම් මහත්මයා ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසෙ පැමිණුවේ.
ડોક્ટર સરતામુલુક
ગરુ સભાપતિમની અદાપી સાકચ્છા કરන්න બલાપરુત્તુ એન્ને મે વરદ કરવાન બારદીમે પંત યટતે કરન રદ નિયમයක් મુકદ એ નિયમે એ નિયમે નામ નિશ્ચિત રટક પુરવેસીયકુ યમ વરદક સંબંધેન શ્રીલંકાવ તુલ વરદી કરવુ વિતક ઓહુ એમ રટર યવીમટત ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු යම් නිශ්චිත රටක වැඩිකරුවෙක් වූ විට ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම. අන්න ඒක තමයි මේ මේ නියමේ අරමුණ. මම අද තර්ක කරන්න හදන්නේ ගරු සභාපතිතුමනි, මේකේ හොඳ තියෙන්නත් පුළුවන් නරක තියෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අද අපේ තියෙන ලොකු ප්‍රශ්නයකට මේකෙන් අපිට මුහුණ දෙන්න අවස්ථාවක් සැලසන්නේ නැහැ. දැන් මේක යටතේ දැන් නිදසුණක් වශයෙන් දුන්නා අපේ හිතවත් අජිත් පෙරේරා අමතුමා, තායිලන්තයේ කෙනෙක් මේ රටට ඇවිල්ලා වරදක් කරලා සිරබත් කන වෙලාවේ සාකච්ඡා කරලා එයාව යවන්න පුළුවන් තායිලන්තයට. අපේ කෙනෙක් තායිලන්තේ ගිහිල්ලා යම් යම් හැමදේම නෙමෙයි යම් යම් නීති ප්‍රතිපාදන යටතේ වැඩිකාරයෙක් වුණොත් සාකච්ඡා කරලා එයාව ආපහු ගෙන්නන්න පුළුවන්. දැන් මේක ඇත්ත වශයෙන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපේ මිනිස්සු ඔහොම ගිහිල්ලා අහුවෙන්නේ බොහොම ටික දෙනයි. නමුත් විශේෂයෙන් බටහිර රටවල්, ඒ වගේම සංචාර කර්මාන්තයේ දියුණු වෙච්ච රටවල් වල ආය තමයි ගිහිල්ලා මේ මේ සුවිශේෂ වරදි වලට අහුවෙලා ඒ බන්ධනාගාරගත වුණාම රටෙන් ඒ රටෙන් ඉල්ලීමක් තියෙනවා මෙයාව ආපහු එවන්න, අපි මේ රටේ එයාට දඬුවම් දෙන්නම් කියලා. අපි අහලා තියෙනවා බැංකොක් වල තියෙනවා බැංකොක් හිල්ටන් කියලා එකට කියන්නේ. රට රටවල් වල ඉන්න හිරකාරයෝ කුඩු ප්‍රශ්න වෙන වෙන ප්‍රශ්න මේවෙන් අල්ලපු අය ගිහිලා ඒ හිරේ දාලා ඉතාලම අමානුෂික වද දෙන හිරකඳවුරා. එතකොට ඒ රටවල් විශිෂ්ටලන්තේ වෙන්න පුළුවන්, ප්‍රංශේ වෙන්න පුළුවන්, ඇමරිකාවෙන් ඒගොල්ලෝ කියනවා හරි මේ මිනිහා අපට එවන්න. ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි ලොකු ප්‍රශ්නයක් ඇති වුණා රුසියන් ජාතිකයෙක්, එයා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ තරපුරුෂ සේවයේ පැටලීලා වෙන රටකට ගියාම අත් වශයෙන් ඒ ගැන ලංකාවටත් ආවයි කියලා ඒ කාලේ යම් කිසි සැකයක් තිබුණා. එයාව ඇමරිකාව ඉල්ලනවා මේ මිනිහා අපිට විරුද්ධව වැඩ කරපු කෙනෙක් දෙන්න කියලා. එතකොට එයාව යවන්නේ නැහැ. යම් යම් නීති ප්‍රශ්න ඇති කරනවා. මේක ජාත්‍යන්තර විදේශ ප්‍රශ්නය පිළිබඳවත් මේක ඇති වෙනක් වර්තමාන ලෝකේ. මේ වගේ සංචාරකයෝ ඉන්නවා, මේ වගේ ඔත්තුකාරයෝ ඉන්නවා. දැන් අලුත් දෙයක් තමයි වාණිජ ඔත්තු. ලොකු ලොකු කර්මාන්ත ශාලාවල විස්තර ඔත්තුකාරයෝ දාලා ඒ රටවල් වලට ගේනවා. එතකොට ඒගොල්ලන්ට දඬු දාලා රැකගත්තට පස්සේ කියනවා ආපහු ඒ රටට යවන්න කියලා. මොකද සමහර අය ඉතාලම ප්‍රභූ අය. එතකොට විශේෂයෙන් දියුණු වෙච්ච රටවල් තමයි මේක කියන්නේ අපි මේගොල්ලෝ මෙහෙ තියාගන්නවා, ඇරෙන්න ලොකු වැඩක් කරන්නේ අපේ මිනිස්සු. ඒ රටවල් වල ගිහිලා ඒ වැරදි කරලා අහුවෙච්ච අය බොහොම ටිකයි. නමුත් තව ප්‍රශ්නයක් තියෙනවා. අද තියෙන සැබෑ ප්‍රශ්නේ මේකෙන් සාකච්ඡා වෙන්නේ නැහැ. දැන් කො අජිත් පෙරේරා මැතිතුමා නැහැනේ මේවට උත්තර දෙන්න. එයා ඉන්න ඕනේ මෙහේ. ආ ඔබතුමා ඉන්නවා. දැන් ඇමතිතුමා මෙන්න මේකයි ප්‍රශ්නේ. මෙහෙ අය ගිහිල්ලා ඒ රටවල් වල වැඩි කෙනා ගන්න නෙමෙයි මේ රටේ අද මහජනයා මතයක් තියෙන්නේ. ඇමතිතුමා ඔබතුමා හොඳට දාන්න. මෙහෙ වැඩි කරලා වෙන රටවල් වලට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. ඒගොල්ලෝ මේ නීතියෙන් අහුවෙන්නේ නැහැ. මේ රටේ හොරකම් කරලා අපේ කොමිෂන් වලින් වැඩිකාරයෝ වෙලා වෙන වෙන දූෂණ චෝදනා ඇති වෙලා ඒගොල්ලෝ කොහොම හරි පැනලා යනවා. සමහරට උසාවිය වලින් తాවකාලිකව අපගත්ත මිනිසු රටෙන් පිට වෙලා ගිහිල්ලා ආපහු එන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකද කරන්නේ? අද අද ජනතාව අහන්නේ මේ තායිකාරයෙක් මෙහෙ ඉඳන් තායිලන්දේට යවන එක නෙමෙයි යමතිතුමා. නැත්තම් අපේ කවුරු හරි කෙනෙක් දෙන්නෙක් ලංකාවට ගෙන්නන එක නෙමෙයි අද ප්‍රශ්නේ. ජනතාව අහන ප්‍රශ්නය, ප්‍රධාන ප්‍රශ්නය, මේ රටේ හොරකම් කරලා, මේ රටේ දූෂණය කරලා, මේ රටේ මහජනගේ මුදල් හොරකම් කරලා, සමහර විට මේ රටේ ප්‍රභූන්ගේ අනුමැතිය ඇතුව උසාවිය වලින් අප අරගෙන පිටරට ගිහිල්ලා එන්නේ නැති මිනිසුන්ට මොකද ආණ්ඩුව කරන්න කියලා තමයි අද මේ රටේ ජනතාව අහන්නේ. තමුන්නාසලට උත්තරයක් නැහැ ඒකට. අද මහේන්ද්‍රන් කියන්න මොකද කරලා තියෙන්නේ? එයාට මෙහේ නොඑක් විදිහේ රාජ්‍ය කොමිෂන් පත් කරලා තියෙනවා. මේ ගරු සභාවේ අපි 3-4 සැරයක් විභාග කරලා තියෙනවා. තමුන්නාසලගේ දායකයත් කොමිසමක් පත් කරලා යාව නිදොස් කරලා තියෙනවා. එහෙම ඔක්කොම කරලත් එයාව ගෙන්න ගන්න බැරි වුණා. එතකොට මොකද මේ නීතිය ඇති වටිනාකම? මේ රටේ ඉඳලා හොරකම් කරලා නැත්තම් චෝදනා ලැබලා පිටරටවල් වලට පැනලා ගිහිල්ලා ඒ ආවරණය ලබාගෙන ඒ සැපෙන් ඉන්නවා. සිය ගණන් අපේ මිනිස්සු සිංගප්පූරුවට ගියාම මෙයා සුපර් මාකට් වල දකිනවා, මෙයා මහමාර්ගයේ දකිනවා, නොඑක් විදිහ බැංකු වල දකිනවා. එතකොට මොකද මේ ආණ්ඩුව කරන්නේ? අවුරුදු 5ක් මේගොල්ලෝ ගේන්න මොනවද කරලා තියෙන්නේ? අන්න ඒකයි අද මහජනයා අහන ප්‍රශ්නේ. මම එකක් කියන්න ඕන ප්‍රසිද්ධියේ. මහේන්ද්‍රන් මේ රටට ගෙනල්ලා නඩුවට ඉදිරිපත් කරේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයට කවදාවත් මේ රටේ ජයග්‍රහණයක් කරන්න බෑ. කිසිම ඡන්දයක් දිනන්න බෑ. කිසිම ජනාධිපති වර්ණයක් දිනන්න බෑ. මොකද මහජනයා අහන දේ තමයි මේ රටට මෙහෙම වැරදි කරුවා නම් මිනිස්සු අවුරුදු 5ක් ගජමිත්‍රය ඔයලා ඇයි ඒගොල්ලෝ මේ රටට ආපහු ගේන්න කටයුතු කරන්නේ නැත්තේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. කොහොමද තමුන්නාන්සලා ඒක සාධාරණීකරණය කරන්නේ? හැම ආණ්ඩුවක්ම හදනවා නොඑක් විදිහේ පාරවල් හදලා, නොඑක් විදිහේ වැව් හදලා, නොඑක් විදිහේ කර්මාන්ත ශාලා හදලා ඡන්දෙ දෙඩයි කියලා. ඔබතුමායි මායි ගරු හකීම් මහත්තයෝ අපි දන්නවා එහෙම වෙන්නේ නැති බව. අපි ආණ්ඩු කීපයකම ඉඳලා තියෙනවා ඕන තරම් පාලම් හදපු අය, ඕන තරම් පාරවල් හදපු අය, ඕන තරම් ඔබතුමා ජන ව්‍යාපෘති දීලා තියෙනවා. නමුත් මිනිස්සු ඉල්ලන්නේ ඒක නෙමෙයි, සාධාරණත්වය. නීතිය ඉදිරියේ හැම දෙනාම එකට සලකපල්ලයි කියලා තමයි මහජනතාව කියන්නේ. පොසත් මිනිහෙකුට එක නීතියක්, යාළුවෝ ඉන්න මිනිහෙකුට එක නීතියක්, පක්ෂේ මිනිහට එක නීතියක්, සහ දුප්පත් මිනිහෙකුට හරි ගෑණියෙකුට තවත් නීතියක්. ඒක තමයි අද අපේ රටට ඇවිල්ලා තියෙන හෙනේ. මේ ළඟදී පත්තරේ දැක්කද? අඹ ගෙඩි දෙකක් කඩපු ගෑණියෙක් මාස 6කට හිරේ දාලා ඉස්කෝලේ ළමයෙකුට දඬුවම් කළා කියලා ගුරුවරියක් අවුරුදු 2කට හිරේ දාලා. එහෙම රටක මේ විදිහට මේ රටේ ලක්ෂ ගණන් හොරකම් කරපු මිනිසු පිටරටවල වල ගිහිලා ඉන්නවනම් එහෙමනම් මොකද්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා අපි අහලා බලන්න ඕනේ. දැන් විශේෂයෙන් මේක ගෙනල් තියෙන නීති අංශයෙන් අධිකරණ ඇමතිවරිය. ඇයි මොනවද අරගෙන තියෙන පියවරවල් කියලා අපිට පෙන්වලා දෙන්න බැරි? එන ඡන්දවලදී ඕක තමයි මාතෘකාව. මේ රටේ සාධාරණත්වය සහ නීතිගරුත්වය මේ රජේට නැද නැද්ද ඇමතිතුමා? මගේ හිතවත් වැල්ගම ඇමතිතුමා ඒක කරාද නැද්ද කියලා තමයි මිනිස්සු බලන්නේ. ඒක තමයි ලිට්මස් ටෙස්ට් එක. හකීම් ඇමතිතුමා නිකම් පාරවල් හැදුවද, අතන වැවක් හැදුවද, අතන බස් එකක් දැම්මද, ඒක නෙමෙයි මිනිස්සු බලන්නේ, සාධාරණත්වය. එහෙනම් කරුණා කරලා යම් කිසි විදියකින් මේ රටේ නීති කඩලා පිටරටට පැනලා තියෙනවා නම් ඒගොල්ලෝ වහාම මෙහට ගෙනල්ලා නීතියේ රැහැනට ලක් කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් බලන්න මේ ඉන්ටර්පෝල් කියලා එකක් තියෙනවා. අපි ඒකලුත් එක්ක හරියට වැඩ කරනවාද? ආණ්ඩුව හොයලා බලනවාද මේ ඉන්ටර්පෝල් එකට හරියට මේ ගනුදෙනු කරලා තියෙනවද? මේගොල්ලෝ පිළිබඳ විස්තර දාලා තියෙනවද? මම අහන්න කැමතියි. තමුන්නාන්සලා මහේන්ද්‍රන් ගැන ඉන්ටර්පෝල් එකට දැනලා තියෙනවද? ඉන්ටර්පෝල් එකේ ප්‍රතිචාරය කියලා තියෙනවද මේ සභාවේදී? වාර්තා ඉදිරිපත් කරන්න. නිකම් බොරුවට මේ තායිකාරයෙක් මෙහෙ ඉඳන් බැංකොක් වලට යවන එක නෙමෙයි. මේ වගේ ලොකු වැරදි කරපු අය ගැන නීතිය කටයුතු කරාද කියලා අපි අහලා බලන්න ඕනේ. ඒක ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. අපි බලන්න මේකට සාධාරණ ප්‍රශ්නයක් මේ අපදෙන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා පුද්ගලයෙක් වැරදිකාරයෙක් වෙලා නැහැ. එයා උසාවියට චෝදනා ඉදිරිපත් කරා. නමුත් ඒ වෙලාවේ තර්ක කරනවා දැන් කවුද මේ කෝටිපති කුඩුකාරයින් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? කවුද මේ රට වින කරපු ඒ දූෂිතයෝ වෙනුවෙන් උසාවිය ඉදිරිපත් වෙන්නේ? නීති අංශේ ලොක්කෝ, නීති සංගමේ ලොක්කෝ ඉදිරිපත් වෙනවා. මිලට සල්ලි කීයක් හරි දුන්නාම ඔය ඔක්කොම මේවා අමතක කරලා පයින්වා ගීලා එමිණියා බේරගන්න. මේ පාර්ලිමේන්තුවේදී අපි කල්පනා කරලා බලන්න ඕනේ. නිකම්ම පනතක් සම්මත කිරීම නෙමෙයි, මේ රටේ සදාචාරය වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. වැරදි කරනවා නම් ඒවා අපි පෙන්නලා දෙන්න ඕනේ. අද මේ අප දෙන්න හැටි බලන්න. දුප්පත් මිනිහෙකුට අප ගන්න පුළුවන්ද? කොහෙත්ම ගන්න බෑ. පොලිසියත් ඒකට එකහු වෙනවා, නීතිඥයොත් ඒක එකහු වෙනවා. දුප්පත් මිනිහාව හිරේ දාලා තියෙනවා. තමුලාසලා දැක්කද පෙරේද පත්තරවල අවුරුදු ගාණක් හිරේ ඉඳලා නිදහස් කරපු මිනිසුන්ගේ මූණවල්? ඉතාම අන්ත අසරණ දුප්පත් ගමි මිනිසු කුංචි වැඩක් කුංචි වැරද්දක් කරලා හිරේ දාපු මිනිසු අවුරුදු 10 15 ඉඳලා තමයි මේ ඊයේ පෙරේද නිදහස් වුනේ. ඒගොල්ලෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇයි මේ රජයන් වලට බැරි කටයුතු කරලා හිරගේ ඇතුළ ගැන, උසාවි ගැන? මේ මුළු දූෂණ වලල්ලක් මේ රටේ තියෙන්නේ. ඒකෙන් පුංචි මිනිහට කිසිම සහනයක් නැහැ. වෙරළු ගෙඩි දෙකක් හදපු ගෑණි මාස 6කට හිරේ ඇරලා, ළමයෙකුට මේ සට්ටමට කේනින් දෙකක් දුන්නේ කියලා අවුරුදු 2කට හිරේ ඇරලා. ඒ වගේ. එතකොට කොහොමද මේ ලොකු මිනිස්සු කොහොමද බේරිලා ඉන්නේ? ඒ මිනිස්සු සුපර් මාකට් වල පේන්න ඉන්නවා, අහස යාත්‍රා තොටු පොළ වල පේන්න. මම දැක්ක පින්තූරයක් අර කාපට් එකත් මේ කාට් එකක් සුපර් මාකට් කාට් එකත් අල්ලු කරගෙන පින්තූරයක් දාලා තියෙනවා. ඉතින් ඇයි ඒගොල්ලෝ ගැන කටයුතු කරන්නේ නැත්තේ? ඒ හින්දා නෑ මම කියන්නේ කවුරු කර නෑ නෑ ඇමතිතුමා කවුරු කරත් වැරදි. මම කියන්නේ අපි මෙතනින්ද කියන්නේ මේ කාලේ කරපු දේ හරි අර කාලේ? එහෙම නෙමෙයි. අපි මේ රටේ පුරවැසි හැටියට ඉස්සෙල්ලා හිතන්න ඕනේ. පුරවැසි හැටියට තමයි අපි අර පක්ෂේ හරි මේ පක්ෂේ හරි අපි ඉන්නේ. අනිත් එක බොහෝ විට අපි මෙතන භෝජනාගාරයේ එකට තේ බොන්න පුළුවන් නම්, එකට කතා කරන්න පුළුවන් නම් පුරවැසියන්ගේ අයිතිවාසිකම් බැරි ඇයි බැරි ඇමතිතුමා අපිට කතා කරන්න? ඒක පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ රටේ සල්ලි ඔක්කොම හොරකම් කරලා පිටරට පැනලා ගිහිල්ලා සුපර් මාකට් වල දිනපතා පේන්න ඉන්නවනම් කිසිම කටයුත්තක් කරලා නැත්තම් මේ රජේ කොහේවට පත් කරපු නීති හා බාර හිටපු ඇමතිවරු කවුද? දැන් මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? කිසිම දෙයක් කරලා නැහැ. ඇයි ඊයේ වෙනකල් ලතීෆ්ගේ අන්තිම දවසේ වෙනකල් අරුන් අල්ලගන්න බැරි වුණේ ඇයි? කොහොම හරි අල්ලගත්තනේ. ඉතින් ඒ වගේ මේ ආණ්ඩු පක්ෂේද විරුද්ධ පක්ෂේ කියලා කරුණා කරලා හිතන්නේ නැතුව මේ රටේ පුරවැසියන් වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. අද ඉතාම දූෂිත තත්ත්වයක් තියෙනවා. ඕන දෙයක් හොරගම් කරලා පිටරටට පයින්න පුළුවන්. මොන වැරද්දක් කරලා හරි අප ගත්තා පිටරට පැනලා හැංගිලා හිටියා. එතකොට ඒ බාර ඇමතිවරු මොනවද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ට ඒ වැඩ කරගන්න බැරිලා තියෙන අවුරුදු 3ක් 4ක් තිස්සේ. එහෙමනම් අපි නැවතවරක් කියනවා මේ නීතිය බොහොම හොඳයි. නමුත් ඒක නිකම් පතෝල නීතියක්. හොඳත් නැහැ නරකත් නැහැ. තායිකාරයෝ ටිකක් ආපහු යවන එක. නමුත් අපිට ඕනේ හොඳ නීතියක්. අපිට ඕනේ ක්‍රියාමාර්ගයක්. We want action.
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
We want action. අපිට ඕනේ තමුන්දාස්ලා ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවනම් ගේන මහේන්ද්‍රණ්ඩුව. ගේන උසාවියට. එයා වැරදිකාරයෙක් නෙමෙයි නං. උසාවි පද්ධති ඉදිරිපත් කරලා නිදහස් කරන්න කමක් නැහැ. කවුරුත් නැහැ කියන්නේ නැහැ. නමුත් හැංගිලා ඉඳ දෙන්න බෑ. හොරුන්ට පිටරටවල් වල හැංගිලා ඉඳ දෙන්න අපි මේ පාර්ලිමේන්තු ඉඳ දෙන්නේ නැහැ කියලා තමුන්දාස්ලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන්.
ගෞරව රාවිහක්
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. Honorable Deputy Chairman of the Committees, my friend, the Honorable Sarat Tamunugama, got very excited about missing offenders from the country. Now the fact is there is a difference between offenders and suspects. We know in criminal law, everybody is presumed innocent until he is proven guilty. So when it comes to suspects, this transfer of offenders law doesn't apply. It's an extradition law. Now, you have to first know, you have a wider picture, I understand. But now the question of extradition is postulated on certain principles. You must first have an extradition treaty. Then you have to lodge a red notice with the Interpol. The Interpol has to inform the recipient state or the state in which the so-called suspect is absconding. It is up to that state to do the law enforcement there and then inform the receiving state and then extradite the suspect. So this whole process has to take place. So in morning, the Honorable Prime Minister, in reply to Dr. Jayathish's request or question, replied specifically to your same question that you posed, that a red notice have been lodged with the Interpol and that the due process should then begin. So therefore, we'll have to await that process to take effect. Be that as it may, now, I'm not going into the politics of it. You see, for you, there is a certain political element, so you'll have to make this whole new noise. But then, responsible government, the certain actions that need to be taken have been taken. If he has violated bail conditions and has not returned, and if there is a warrant out for him, then that process has to take place. That process has begun. So let us wait until the recipient state fulfills their obligations and then informs the Interpol accordingly. Then the judicial process can thereafter look after itself. Be that as it may, this question of Transfer of Offenders Act and variety of different treaties that we have signed with different states, in my opinion, should be looked at from the point of view of our own expenditure. Now, we are keeping these offenders. Most of them are serving life sentences in our prisons. Not only have they committed an offense which attracts life sentence, we are burdened with the taxpayers' money being spent on looking after these prisoners for lifetime in our prisons. And they don't even qualify for pardon, presidential pardon, even in the rare cases, because they are not our citizens. Therefore, it is much better for the foreign ministry to engage with the high commissioners and ambassadors of countries which has missions here. Now, variety of different countries. Now, I have, in my foreign trips, I have encountered several such countries where they are unaware of the number of prisoners who belong to their own citizenship, who are serving jail terms here. Similarly, there may be occasional cases of Sri Lankans serving elsewhere. So, I think we must do some proactive measures, take some proactive measures to identify the number of foreign nationals serving in our prisons. Sentences which it has to be under this act, he has to have a minimum of 1 year sentence remaining for him to be transferred. Otherwise, it's pointless for us to be taking that, laborious, maybe 6 months. I saw somewhere it was 1 year because, maybe. So, they had to have a minimum. No, the sentence had to be more than 1 year. They had to have remaining period of more than 6 months to serve in that prison. So therefore, based on that fact, I saw from some records, there are several women prisoners. You know, in the case of drugs, sometimes it's very unfortunate. Some of these prisoners may be even unaware that they were carrying the drugs. It's a strict liability offense. You see, you're caught with the stuff and you have to say how it came to into your possession. If you are unable to prove it, then you are landed for life. It's death sentence. You see, converted to life here. Then now I see our president has gone on record having said that he is going to carry out the death sentence. That has other implications internationally for us. But then quite apart from that debate relating to death sentence, this issue of trying to get rid of these prisoners, and at least from the humanitarian side, these people have kith and kin. You know, why not we make that minimum effort of informing the missions to look for their relatives and other friends, and then see whether there is a desire to get them back, and then let them serve sentences in those prisons, because after all, we have signed these. There are several such agreements that have been signed by the Justice Ministry with other countries. But then we still have number of these prisoners languishing in our jails, and we have to pay the taxpayers' money to look after them forever. So these things have to be looked at from a much more realistic point of view. Then we also have the issue of human smuggling and human trafficking. Now, our country used to be in, we were originally in the tier 2 category. Now we have been brought down to tier 3. I wonder whether we have been again elevated to tier 2. Because under the TIPS agreement, we were enjoying a better status. At least we were recognized as a country which is taking some effective action against human trafficking and human smuggling. Now there is now this issue of we must separate this between the real issue of migration. Now legal migration is one thing, illegal migration is another. But then every illegal migration doesn't amount to human trafficking or human smuggling, but that becomes a big syndicated offence. Now there are
honourable minister, syndicates. Honourable Minister, 2 minutes more.
Yes, Mr. Deputy Chairman of Committees. Now we as a country, now there is a process called Bali process, where certain countries which are very interested in reducing the number of migrants coming and landing in their shores, like our friends the Australians, are taking some extra effort. Now the European Union faces the same problem with Mediterranean countries, and particularly, you know, after the Syrian war and the war in Yemen, and then in northern African states, there is this large migratory pattern that is taking place. Several lives are lost in the sea. So this is a humanitarian issue. In the meantime, this collective sale of humans for a variety of different purposes, for prostitution. Individuals are trafficked, and those poor women, their passports are confiscated by the gangs, and they are kept as virtual prisoners. And these issues, and I know for a fact that however much we try, the conviction rate in human trafficking and human smuggling is not to a desirable level. So we cannot, because the burden of proof is such that even the Attorney General Department and the police authorities are finding it extremely difficult to get proper convictions in time. So these are dragging on indefinitely, several cases in our courts. So that being the case, it is important for us to take some effective action so that we will get back to tier 2 and be at least be recognized as a country which is taking effective action, because we have moved as a source country to a transit country, yeah, to a certain level, because our country was used as a transit point to take to engage in human trafficking across our shores to other countries. So these issues need to be tackled, and I must say the Sri Lankan Navy and particularly the Criminal Investigation Department have done a good coordinated exercise in the last few years to improve our situation when it came to human trafficking and human smuggling. And I thought these matters should be improved further. And we only heard yesterday the arrest of Markandre Madhush in Dubai. And he is supposed to be connected with so many drug offences. And these matters, suddenly there is this big zeal in trying to contain drug offences, while it is a salutary thing to be done, but we need to speed up the legal process in getting the extradition done and the prosecution to be begun, so that it will be a lesson for others who have been engaged in such serious offences. Therefore, Mr. Deputy Chairman of Committees, thank you very much for the time that was accorded to us. Thank you.
Thank you. Nalinda Jayadisa. Honorable Dr. Nalinda Jayadisa.
Garu, Niyojakaraka Sabha Sabhavathumani. Adha dine pradhana panat sanshodhana dekak pilibandava parliament avadhana yomu karanawa. Ehedi mama mulinma sandahan karanna kemathi me naya sanshodhana නය සහනදායක ආඥාපන්ත සංශෝධනය පිළිබඳව ඇත්තරම ගත්තොත් අපි රටක් හැටියට ලෝකෙට ණය වෙලා තියෙනවා අපේ බැංකු ලෝක බැංකු වලට ණයයි ඒ වගේම රටේ මිනිස්සු බැංකු වලට ණයයි ඒ වගේම රටේ එක් එක් පුජ්‍යලයා පුජ්‍යලන්ට ණයයි ආයතන වලට ණයයි ඒ නිසා ණය බරෙන් මිරිකිච්ච රටක් තමයි දැන් අපි මේ ජීවත් වෙන්නේ එහෙම තිබියදී මේ ණය සහනදායක දෙපාර්තමේන්තුව මේ මණ්ඩල ඒ රටේ ණයබරට ගැළපෙන ආකාරයට කටයුතු කරනවාද කියන නැත්නම් ජනතාවට සහනයක් ලබා ගන්න පුළුවන් විදිහේ කාර්යක්ෂමතාවයකින් කටයුතු කරනවාද කියන ප්‍රශ්නය තිබෙනවා දැන් මේ ආයතනයේ අතරම ගත්තොත් ශාඛා පිළිබඳව සොයා බැලීමේදී තවමත් එහෙම දිස්ත්‍රික් මට්ටමින් හෝ අඩුම වශයෙන් පළාත් මට්ටමින්වත් එවැනි සාකච්ඡා එවැනි ශාඛා තිබෙන බව පේන්නේ නැහැ. තවමත් මේ කොළඹ කේන්ද්‍ර කරගත් මණ්ඩලයකින් තමයි මේක මෙහෙවෙන්නේ. ඒ වගේම රටේ මේ ජනතාව ණය වෙලා තිබෙන හැටියට ඊට සාපේක්ෂව මෙතනට පැමිණි ලැබිලා තිබෙනවද කියලාත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබතුමාට ඉදිරිපත් කළොත් යම් සංඛ්‍යාලීකන කීපයක් 2011 වර්ෂයේ තුලදීම මේ නයන සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව මගින් විසඳලා තිබෙන්නේ නඩු 509ක් පමණයි. 2012 වර්ෂයේ තුලම විසඳලා තිබෙන්නේ නඩු 379ක් පමණයි. 2013 වර්ෂයේ තුලදීම නඩු 332යි. 2014 වර්ෂයේ තුලදීම නඩු 640යි. 2015 වර්ෂයේ තුලදීම නඩු 415යි. 2016 වර්ෂය තුලදීම නඩු 403යි 2017 වර්ෂය තුලදීම නඩු 404යි ඉතින් මේ ආකාරයට 2018 වර්ෂය තුලදීම නඩු 467යි මේ ආකාරයට ගත්තොත් මේවා 300 400 500 ගණන් සිය ගණනින් වුණාට අපේ රටේ ජනතාව මේ ණය වෙලා විඳින පීඩාවට සාපේක්ෂව මේ ආයතන තරම් කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්න නැති බව තමයි පේන්නේ ඒ නිසා මේ යම් ඒ අයට ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කරලා හරි යම් පහසුකමක් දීලා හරි විශේෂයෙන්ම ණය වෙච්ච ජනතාවට යම් සහනයක් ලබා දෙන්නට ගන්න උත්සාහය හොඳයි නමුත් අපි හිතනවා දැන් විශේෂයෙන් ගත්තොත් අර ශුද්‍ර මූල්‍ය ආයතන සහ මේ පුද්ගලයන් විසින් ණය දීමේ ක්‍රියාවලිය වේගවත් කරලා තිබෙන නිසා අපේ ගම්වල වසංගතයක් වගේ මේ ණය ගැනීමත් ණය දීමත් සිද්ධ වෙලා තිබෙන නිසා මේක මීට වඩා ප්‍රජයේ යම් වගකීමක් සහිතව මේ යාන්ත්‍රණය දිය විය යුතුයි කියලා ඒ වගේම මම දැක්කා ඊයේ මාධ්‍යවල වාර්තා කරනවා ජනාධිපතිතුමාගේ එක් සහෝදරයෙක් මේ ගම්වල ණය දෙන අයට එරෙහිව යම් ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඔහු කියනවා මේ ආකාරයට අධික ණය පොලී දෙන්නේ ණය ගහලා එලවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අය එළවීම සඳහා බලවේගයක් සංවිධානය කරනවා කියලා. ඇත්තරම එතුමාට මේ ප්‍රශ්නය දැනිච්ච එක හොඳයි. රටේ මෙහෙම
ශුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් උග්‍ර ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ණය ගෙවා ගන්න බැරුව විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ජනතාව සිය දිනසා ගන්නවා කියලා තමන්ගේ දරුවන්ටත් වසකවලා තමනුත් වසකන තැනකට උතුරේ විශේෂයෙන් ජනතා යුද්ධයෙන් පස්සේ පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම මම එතුමන මතක් කරන්න කැමතියි මේ අධික පොලියට ණය දෙනවා වගේම තමයි රුපියල් 28.30ට අර පොළොන්නරුවේ අනුරාධපුරයේ උතුරු මැද ගොවියාගෙන් හාල් ටික අරගෙන රුපියල් 70ට 80ට 90ට 100ට දෙනකොට එතනත් අර ගිනි පොලී කාර්යයක දේ තමයි සිද්ධ වෙන්නේ. සයිහි ගොවියට වීටික විකුණ ගන්න බැරුව වසබොණ අතරේ මෙහි හාල් කිලෝයක රුපියල් 90ට 100ට 110ට ගියාට පස්සේ ඒකත් පාරිභෝගිකයාට කන්න බැරි තරම් පීඩාවක් කියන එක තේරුම් ගන්න ඕනකම තිබෙනවා. එසාර ගිනි පොලියට ණය දෙනවා වගේම ගොවියා සූරං කාලා හාල් මාෆියා එකක් මේ රටේ පවත්වාගෙන යන එකත් එවැනි පුද්ගලයොත් අර ගම් වලට එනකොට එලවන්න ඕන තත්ත්වයක් තිබෙනවා කියන එක මම එතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම දැන් ඊළඟ සංශෝධනයේ හැටියට මේ ඉදිරිපත් කළ තිබෙන එක්දා සම්සය අනුපහය අංක පහදරන වරදකරුවන් භාරදීමේ පනත යටතේ වන නියමය දැන් මේ පාර්ලිමේන්තුවේ විටින් විට ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපේ රටේ වැරදි කරලා පිටරට ගිහිල්ලා වසන් වෙලා ඉන්න පුද්ගලයන් පිළිබඳව සාකච්ඡා කළා. උදාර්පණ නීතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කවර අවස්ථාවක හෝ සාකච්ඡා වෙනකොට මේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. අදත් අගමැතිතුමාගෙන් මම නිශ්චිතව අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ අධිකරණවල වරදකරුවන් වෙලා වරෙන්තු ලබලා මෙහෙම විදේශගත වෙලා ඉන්න අය කවුද? ඒ අය මේ රටේ දරපු තනතුරු මොනවද? රාජ්‍ය සේවයේ තනතුරු දරුවා නම් මොනවද? එයාගේ පත්කිරීම් බලධාරියා කවුද? එයා ගෙනා ගන්න මෙච්චර ප්‍රමාද ඇයි කියන ප්‍රශ්නේ. ත්‍යාගමැතිවරයා සුපුරුදු ලිස්සන ආන්දා න්‍යාය පාවිච්චි කරලා ඒව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගන්න බොහෝ කල් යනවායි කියලා කිව්වා. නමුත් අපි දන්න පුද්ගලෝ කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සරත්තමනුගම මන්ත්‍රීතුමා සඳහන් කරපු අර්ජුන මහේන්ද්‍රන් හිටව මහ බැංකුව අධිපතිවරයා කෝප් කමිටුවෙන් ජනාධිපති කොමිෂන් සභාවලින් වැරදිකාරයෙක් වෙච්ච පුද්ගලයා ඉන්න තැන කවුරුත් දන්නවා. අගමැතිතුමාට කියලා ගියා කියලා කියනවා. ඒ සම්බන්ධකම් තියෙන බව පේනවා. සම්මහලුකු රටක් නෙමෙයි ඕනනම් ගිහිල්ලා අරගෙන්න පුළුවන්. නමුත් ඒකට උත්තරයක් නැහැ. අඩුතරමේ අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවේ වාර්තා කරන්න අගමැතිවරයා කටයුතු කළේ නැහැ. ඒවා මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහා ඉන්න දේවල් නෙමෙයි. මේ රටේ ඕන පොඩි එකෙක් දන්නවා. ඔහු දරපු තනතුර මොකද්ද? ඔහුට ඒ තනතුර දුන්නේ කවුද කියලා. ඒ වගේම පොහුගිය ආණ්ඩුවේ එවැනි තනතුරු දරපු රුසියාවේ තානාපතිලා හිටපු උද්‍යංග වීරතුංග, ජාලි වික්‍රමසූරිය වගේ අය, ඒ අය දරපු තනතුරුත්, ඒ අය කරපු වරදවලුත්, ඒ අය පත්කරේ කවුද කියන එකත්, ඒ ආරක්ෂා කරන කවුද කියන එකත් මේ රටේ ජනතාව දන්නවා. සාගමතිවරයා තමන්ගේ යහළුව ආරක්ෂා කරගන්නට පසුගිය ආණ්ඩුවේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඥාති ආරක්ෂා කරන තැනකට ගිහිල්ලා තිබෙනවා. ඒක තමන්ගේ ආරක්ෂා කරගන්න වෙන්නේ එහා පැත්තේ ඥාතීන් හිතවුණු ආරක්ෂා කරොත් තමයි. සා මේ දැන් අඩුතරමේ මේ අපි දිගට මේ පාර්ලිමේන්තුවේ නම් කියවෙන මේ රාජ්‍ය තනතුරු දරපු අය, රටට අපකීර්තියක් කරලා පැනලා ගිහිල්ලා ඉන්න අය ගෙනා ගන්න මේ කවර නීතියක්වත් පනතක්වත් සමත් වෙලා නැහැ. දැන් ඊයේ ඩුබායි වල මාකන්දුරේ මදුෂ් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ ගත්තට පස්සේදී සමාජ ජාල මාධ්‍යවල වැඩිපුරම සැරිසරපු ප්‍රවෘත්තිය තමයි මේ අය ලංකාවට ගෙනා ගන්න නැතුව පුළුවන් නම් ඒ රටේම තියලා දඬුවම් කරන්න කියලා. ඒ මොකද මෙහෙට ගෙනාවට පස්සේදී මේ නීතියේ තිබෙන සිදුරු හරහා ඔවුන්ට රිංගලා යන්න පුළුවන් කියන සැකයක්, අවිශ්වාසයක් මේ රටේ විශේෂයෙන් තරුණ පරපුර තුළ ගොඩනැගිලා තිබෙනවා. එනිසා ඔවුන් කියන්නේ ඩුබායි වල මද්‍රව්‍යත් එක්ක අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ නීති අනුව දඬුවම් කරන්න ඉඩ දෙන්න කියලා මිසක් නැත්තම් මෙහෙට ගෙනාවොත් මේ සිදුරු වලින් ගන්න ඉඩ කඩ දෙන්න කියලා නෙමෙයි. මොකද මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරංකාරය ඔවුන් තමන් උපයපු කෝටි ගණන් සල්ලි වියදම් කරලා මේ රටේ නීතිඥ සංගම් වල ලොක්කවල්ලලා අප ලබා ගන්න කටයුතු කරද්දි මේ සාමාන්‍ය තරුණයන් රටේ නීතිය ගැන අධිකරණය ගැන තිබුණ විශ්වාසය පළදුවන ගහන දෙයක් නෙවෙයි. ඒ වගේම දැන් මේ පනතෙම මේ ගෙන්නන කවර හෝ පුද්ගලෙක්ට ගෙන්නන කවර හෝ පුද්ගලයෙකුට අපේ ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමෙන් ජනාබ සමහව ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මේ කොච්චර මහන්සියෙන් STF එක හරි වෙනත් බුද්ධ්‍යංශ හරි ඒ රටවල ආරක්ෂාංශත් එක්ක එකතු වෙලා කොච්චර අමාරුවෙන් දුෂ්කර තත්ත්වයන් මැද මේ පුද්ගල ලංකාවට ගෙනාවත් එක පැත්තකින් මේ නීතියේ තිබෙන සිදුරුහා රිංගලයන්ට හෝ එහෙම නැත්නම් නීතියෙන් දඬුවම් කළත් අධිකරණ තුල නඩු අහලා දඬුවම් කළත් අවසානයේ අපේ රටේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා පැවරලා තිබෙන මේ ජනාධිපති සමාව කියන අත්නෝමතික බලයෙන් ගැලවෙන්න අවස්ථාවක් තිබෙනවා. දැන් මේ ආසන දවස්වලදී අධිකරණ ක්‍රියාමාර්ග හරහා හිරගත කර පෙවෙන පුද්ගලයන් ට නිදහස ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියන සාකච්ඡාවක් සමාජෙ තිබුණා. ඒක දැන් මේ පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තට ජනාධිපති සමාව දෙන්න පුද්ගලයන්ට ජනාධිපතිතුමා ලේඛනයක් එවන්නේ නැහැනේ පාර්ලිමේන්තුවට මේ ඇයට සමාව දීම හෝ දඬුවම් ලිහිල් කිරීම හොඳයි නැද්ද කියලා අහන්න. ඒක ඔහු පවරගත් අත්තරොමතික බලයක්. ඒ නිසා තමයි මේ සැකේ වර්ධනය වෙලා තිබෙන්නේ අල්ලන තැන ඉඳන් දඬුවම් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වගේම දැන් මේ විශේෂයෙන් මේ මදෝෂ්කේ ප්‍රශ්නේ එනකොට STF එක STF එකේ ප්‍රධානියාට අපි මේ වෙලාවේ අපේ ගෞරවය පුද කරන්න ඕනේ මෙවැනි මෙහෙයුමක්ට නායකත්වය දීම ගැන. හැබැයි මේ STF එක රේඩ් කරලා මෙහෙම කුඩු ව්‍යාපාරිකයෙක් අත්තරංගුට ගත්තා කියනකොටම සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනය පිළිබඳ සංවේදීතාවයක් තියෙන ඕන කෙනෙකුට මතක් වෙනවා මේ STF එක මීට අවුරුදු 7-8කට කලින් වරද්දගත් අවස්ථාවක් පිළිබඳවත්. සාමාන්‍යයෙන් අපි දන්නවා විශේෂයෙන් විශේෂ කාර්ය බලකාය පොලිසිය වගේ නිකන් ආවට ගියාට එහෙම අත්අඩංගුවට ගන්නෙ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ දේශපාලනයට හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හෝ සම්බන්ධ යම් අපි අර කියන ප්‍රභූ කැටගරිය කෙනෙක් අත්අඩංගුවට ගන්න යනකොට එක සැරයක් දෙසරයක් නෙමෙයි 10-15 සැරයක් හොයලා බලනවා. ඒකට ගන්න පුළුවන් ඉහළම නිලධාරින්ගෙන් අවසර අනුමැතිය ලබා ගන්නවා. 2011 ඔක්තෝබර් මාසෙ එහෙම SCFA කණ්ඩායමක් කොළඹ ඉඳලා මීගමුවට ගිහිල්ලා ඒ කාලේ බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙක්ගේ සහ ඔහුගේ ඥාති හිතවතුන්ගේ ගෙවල් කීපයක් වටලලා මෙහෙයුමක් කරාම පහුවෙන්දා අපේ රටේ ආරක්ෂක ඇමතිවරයා ඇමති ධූරේ හොබවන ජනාධිපතිවරයා වෙලාවේ හෙලිකොප්ටරයකින් ගිහිලා බැහැලා ඒ අදාළ පළාත් සභා ඇමතිවරයා බදාගත්තා. ඒකෙන් පෙන්නුම් කළේ STF එක වැරදි මෙහෙයුමක් කරා කියන එක. හැබැයි ඔහුට එල්ල වෙච්ච චෝදනාව වලින් ගැලවෙන්න හම්බුන්නේ නැහැ. මම දැක්ක ඒ කාලේ ඒ ඇමතිවරයා පළාත් සභා ඇමතිවරයා කියනවා මේකට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා මම දැක්ක මාධ්‍ය වලට කියලා තිබෙනවා ඒ වගේම පොලිස්පති ඉලංගකෝන් මහත්මයාට ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා. හැබැයි අද වෙනකන් අවුරුදු 8ක් ගත වෙලා තිබෙනවා අපි දැක්කේ නැහැ පොලිස්පතිවරයා එහෙම වාර්තාවක් දුන්නා කියලාවත් ඒ STF මෙහෙම වැරදි කියලා. එහෙම නැත්නම් ඒ අදාළ කරන ඒ වගේම පළාත් සභා හැමදේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිමය ක්‍රියාමාර්ග ගත්තයි කියලා. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ කොතරම් නීති සම්මත කළත් දැන් මේ තායිලන්තයෙන් මෙහෙම වරදකරුවන් හුවමාරු කර ගැනීම ගැන සාකච්ඡා කරනවා. අමාරුවෙන් ගිහිලා අල්ලගෙන ආපු කුමරන් පద్මනාදන්ට මොකද උනේ කියන එකවත් මෙරට හරියට දන්නේ නැහැනේ. ඒ ගිහිලා අරගෙන ආවා. එතකොට ඒ වෙනකොට ATT සතෝ තිබුණු දේපල වත්කම් වල අයිතිකාරයා ඔහු තමයි ATT ගේ ජාත්‍යන්තර මූල්‍යංශය සහ අවිආයුධ මෙහෙව්වේ ඒ ව්‍යාපාරය. එතකොට ඔහුට තිබුණයි කියන අර ලෝකේ එක එක තැන්වල තිබුණයි කියන ඉන්ධන පෙරහුම්මල්, ඔහුට තිබුණයි කියන නැව්, ඔහු අතේ තිබුණු රත්තරන්, ඔහු අතේ තිබුණු විදේශ මුදල් ඇතුළු මුදල්, ඒවට මොකද වුණේ කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔන්න ඒලාවර තමයි හිතෙන්නේ මේ අල්ලගන්න කට්ටිය ඒ රටවල ඉඳලා ඒ රටේ නීතියෙන් දඬුවම් කරා නම් මොකක් හරි දඬුවමක් ලැබෙනවා. මේ ගෙනාවට පස්සේ එක්කෝ පවතින දේශපාලන අධිකාරියට සුවචව කීකරව හැසිරීමෙන් ඒ පුද්ගලයා තේ තිබුණ දේපල බෙදා ගන්නට ඔහු කැමැති වීමෙන්, එහෙම නැත්නම් ජනාධිපතිවරයාට දේශපාලනිකව සමීප වීමෙන් හෝ මුදල් වියදම් කරලා ඉහළගන්නේ නීතිඥවරුගේ සහාය ලබා ගැනීමෙන් කියන මේ හේතු උඩ ජල වෙන්න පුළුවන් කියන අවස්ථාවක් මේ පුද්ගලයන්ට තිබෙනවා. සා අපි කළ යුතු වන්නේ නීති සම්මත කරමු, ඒවට අපි එකඟයි, ඒවට අපතෝසල් සහාය දෙන්නම්. හැබැයි නීති සම්මත කරනවා වගේම අද උදෑසන අගමැතිවරයා අර ලිස්සලා යන ජාතිය උත්තර එක වකිමක් රහිත උත්තර දෙනවා වෙනුවට තමන්ගේ කාලය තුලේ වරද සිදුවන එක බාර අරගෙන ඒ අදාළ පුද්ගලයා මේ රට ගෙන්නන්නට කටයුතු කළ යුතුයි. සමහරව මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙන්න වසන් කරනවා. අමනුගම මන්ත්‍රීතුමා කිව්වා අර්ජුන මහේන්ද්‍රන් නොගෙනෙන එක තමයි එක්සත් ජාතික පක්ෂ සඳහඩු වෙන්න ප්‍රශ්නේ කියලා. මට තේරෙන්නේ නැහැ අපේ රටේ ජනතාව ඒ ආකාර්ය විචාරාත්මකව කල්පනා කරනවද කියලා. අර්ජුන මහේන්ද්‍රන් නොගෙනාපු එක නිසා එක්සත් ජාතික පක්ෂයට සඳහඩු වෙනව නම් උද්‍යංග වීරතුංග ජාලි වික්‍රමසූරිය අතුරු කණ්ඩායම නොගෙනාපු නිසා මේ ඒ අයට කොච්චර ඡන්ද අඩු වෙන්න ඕනද? නමුත් මම හිතන්නේ එතරම් ගැඹුරට ඡන්දදායකයන් ඡන්දයකදී එතරම්ම හිතන්නේ නැති නිසා මේ පුද්ගලයන්ට ආරක්ෂා වෙන්නත් පුළුවන්. ඔවුන් අතේ තියෙන මුදල් තමන් කැමති ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම සඳහා යොදවන්නත් පුළුවන් කියන එක අවධාරණය කරේ මොනතර වෙන්න කොහොමද?